ගරු අනිල් ජයන්ත ඇමතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසනාරූඪ කාර්ක සභා සභාපතිතුමියනි. අද විවාදයට ගැනෙන්නේ විශේෂයෙන්ම වැදගත් පනත් තුනක සංශෝධන කෙටුම්පත්. මේ 53 වැදගත් වෙන්නේ මේ රට ඇතුලේ නීතිමය රාමුව, යන ආයතනික ව්‍යුහය, ඒ වගේම ඒ ආයෝජකයන්ට රට ඇතුළට එන්න තියෙන විශ්වාසය ක්‍රමිකව ගොඩනගන වඩාත් හිතකාමී පරිසරයක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන සංශෝධන ඇතුළත් 50 කෙටුම්පත් තුනක්. මේ විවේද කරුණුවලට එන්න ප්‍රථම මම කැමති විශේෂයෙන්ම විපක්ෂයේ අදහස් දක්වපු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු සමහර අදහස් චෝදනාවල තියෙන කරුණු පිළිබඳවත් පිළිතුරක් ලබා දෙන්න. ඊට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළා මේ ක්‍රිප්ටෝ කරන්සි තහනම් කරලා තියෙනවා, ඒ මන්ත්‍රී අපේ ඇමති තුමෙක්කුත් මේ ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා කියලා. ඉතාම පැහැදිලිව මම උදේ මේ පිළිතුරු දෙනකොට මේ වර්චුවල් ඇසෙට්ස්, මේ ක්‍රිප්ටෝ කරන්සි, ඒ වගේම මේ ඒ වර්චුවල් ඇසෙට් සම්බන්ධයෙන් තියෙන සේවා සැපයීම, ඒ නීති රාමුව පිළිබඳ පැහැදිලි විස්තරයක් කළා. ඒක හිතාමතාම වැරදි විදිහට අර්ථකථනය කරාද දන්නේ නැහැ. ඉදි මම කිව්ව කාරණේ තමයි ලංකාවේ රුපියල් හැර රුපියල් තමයි ඒ නීත්‍යානුකූල ගනුදෙනු කරන්න පුළුවන් එකම මුදල්
ඒකකේ වෙන. ගරු කථානායකතුමා මුලසුන බාර ගන්නවා ඇත.
ගරු අමාත්‍යතුමා,
බොහොමත්ම ස්තුතියි කථානායකතුමනි. මම සඳහන් කරමින් හිටියේ ලංකාව ඇතුලේ ගනුදෙනු කරන්න තියෙන බලංගු එකම මුදල් ඒකක ශ්‍රී ලංකාන් රුපියල් විතරයි. ඒ හැර වෙන ගනුදෙනු කරන්න බෑ. කියන්නේ ක්‍රිප්ටෝ කරන්සිස් වලින් මුදල් ගෙවීම කරන්න බෑ. ඒක නීති විරෝධී. හැබැයි වත්කමක් අත්පත් කර ගැනීම, ඒ වගේම එවැනි වත්කමක් අත්පත් කරගන්න ලංකාව ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික කියන්නේ ඩෙබිට් කාඩ් එකක්, ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ එකක් පාවිච්චි කරන්නත් බෑ. ඒ හැර වෙනත් ආකාරයකට තියෙන ඩොලර් උපයා ගැනීමකදී වත්කම් අත්පත් කරගෙන තියෙන්න පුළුවන්. එහි තත්ත්වයත් අපේ නීති රීති රාමුවකින් ආවරණය වෙන්නේ නැහැ කියන කාරණේ දැනට තියෙන්නේ. එවැනි වත්කම් පවත්වා ගැනීම හෝ මිලදී ගැනීම පිළිබඳව බලපත්‍ර ලබා දීම හෝ නීතිමය රාමුවක් නැහැ. ඒ නිසා අපි මේ පනත් අද ඉදිරිපත් කරන පනතදීත්, ඊයේ ඉදිරිපත් කරපු සංශෝධනවලදී සිදු කළේ විශේෂයෙන්ම මේ වර්චුවල් ඇසෙට්ස් වලට අදාළ සේවා සපේන අය නියාමනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක්. ඒ අදහස් දැක්වීම වැරදි. ඊළඟට තවත් අදහස් කීපයක් මතු කරගත්තා. දැන් මේ තාක්ෂණය උපයෝගී කරගෙන සිදු කරන මූල්‍ය වෙළඳපොලේ ගනුදෙනුවලදී ගේමින් වගේ දේවල්, ගැම්බ්ලින්, ඒ වගේම අතත්‍ය මුදල් ගනුදෙනු විශාල ප්‍රමාණයෙන් සිද්ධ වෙනවා. ඒ මේ ගෙනල්ලා තියෙන සංශෝධනයකට ප්‍රමාණවත් නැහැ. ඒ වගේ විශාල බදු ආදායමක් රටට අහිමි වෙනවා කියන කාරණේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා අපි මේ සිදු කරමින් තියෙන්නේ, අපි අපිට අවබෝධයක් තියෙනවා මොන ආකාරයේද තාක්ෂණයේ මේ වත්කම් වෙළඳපොලට, මූල්‍ය වෙළඳපොලට ඇවිල්ලා තියෙන්නේ කියලා. එය ක්‍රමෙන් නියාමනය කිරීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ග ගන්නෙ. මේ සඳහන් කරපු මේ ගේමින් සම්බන්ධයෙනුත්, ගැම්බ්ලින් සම්බන්ධයෙනුත් අපි දැන් ගේමින් ඔතොරිටි එකක් හදලා තියෙනවා. ඒකට මොකද ලංකාවට මෙහෙම කලින් අත්දැකීම් නොතිබිච්ච නිසා මේ අධිකාරියට අවශ්‍ය දක්ෂතා තියෙන පුද්ගලයන් බඳවා ගැනීමේ ක්‍රියාපරිපාටියේ ඉන්නවා. අපි යම් අවස්ථාවලදී ඒකට සුදුසු පුද්ගලයන් ලංකාව ඇතුළත හොයා ගන්න බැරි නම් අපි පිටරටින් හරි අරගෙන සම්බන්ධ කරගෙන මේ වැඩ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. ඒ කාරණා වේගයෙන් සිද්ධ වෙමින් යනවා. එතකොට ඉදිරියේදී මේ සියලු කියන මේ ගේමින් සහ තාක්ෂණය උපයෝගී කරගෙන කරනු ලබන සේවාවන් මෙන්න මේ අධිකාරිය යටතේ දෙනවා. ඒ නිසා අපිට නියාමනයේ පාලනය පහසු වෙනවා. ඒ වගේම තවත් අය අදහස් දැක්වීමේදී අර තාක්ෂණික කරුණු ගත්තාම මහ ජනතාවට හිතෙන්න පුළුවන් හරියට සම්පූර්ණයෙන්ම මේ කියන ශේත්‍ර ආවරණය කරලා නැහැ නේද, මෙතන යම් යම් ලූපෝල්ස් තියෙනවා නේද, සමහර අපි മന്ത്രി තුමෙක්ව ගොඩක් ලූපෝල්ස් තියෙනවා ඇඩ්‍රස් කරලා නැහැ කියලා. නමුත් අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕනේ අපි ඔය කියන චෝදනාව යම් ආකාරයකට වළංගු චෝදනාවක් වෙන්න පුළුවන්. අපේ රට ඇතුලේ මේ නීති රීති පද්ධතිය ආයතන ව්‍යුහය ඉතාමත් විධිමත් විදියට සකස් කරලා කාටක්වත් රිංගන්න බැරි ලූපෝල්ස් තිබිච්ච නැති තත්වයකදී අපි අලුතෙන් නීති රීතියක් හඳුනන්න ගිහිලා ඔන්න ලූපෝල් එකක් තියෙනවා නම් ඒ කාරණේ පිළිගන්න පුළුවන්. හැබැයි අපි ඉන්නේ මොන වගේ තත්වයකද, ආර්ථිකයකද, සමාජයකද, නීති රාමුවකද කියලා ගත්තාම ඉතාම පැහැදිලි මේ පැවතිගෙන ආපු තත්වය අපි ආණ්ඩුව බාර ගන්න කලින් මේ ගනුදෙනු සම්බන්ධයෙන් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, තාක්ෂණයේ සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, මූල්‍ය වෙළඳපළ, කොටස් වෙළඳපළ මේ හැම ක්ෂේත්‍රයක්ම සම්බන්ධයෙන් ගනුදෙනු විතරක් නෙමෙයි, රාජ්‍ය පාලනයේ අනෙකුත් ගනුදෙනු, මිලදී ගැනීම ක්‍රියාවලිය මේ හැම තැනකම වංචාව දූෂණය ඉතාම ඉහවා ගිහිල්ලා තිබුණු තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අපිට අපි උත්සාහ දරන්නේ, අපි ක්‍රියාමාර්ග ගන්නේ ක්‍රමිකව මේ සියල්ල මේකවර ආණ්ඩුකරණයේ තියෙන ඒ වංචා දූෂණ සිදු කරමින් දෙයට කඩාවරණය කර ගැනීම, මූල ශේස්ත්‍රයේ මුදල් විසුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, මේ කියලු සියලු කාරණා පියවරෙන් පියවර සම්බන්ධ කරගන්න. මොකද මේ අතත්‍ය මුදල් ගනුදෙනු විශේෂයෙන් මුදල් විසුද්ධිකරණය, ඒ වගේම තාක්ෂණය යොදාගෙන ගනුදෙනු කිරීම සිද්ධ කිරීම වේගවත් වෙනවා විශේෂයෙන් 2000න් පස්සේ, විශේෂයෙන් 2008 ලෝක මූල්‍ය අවපාතය එවැනි කාරණා වගේ තාක්ෂණයේ දියුණු වීම එනකොට මේ මුදල් විසුද්ධීකරණයට ඉතා ලේසි පහසු පාරවල් විදිහට මේ තාක්ෂණය යොදා ගන්නවා. ඒ නිසා ගරු කථානායකතුමනි මම සඳහන් කරන්න කැමති අපි මේ ඉෂ්ට සිද්ධ කරමින් තියෙන්නේ හැම පැත්තකින්ම බිඳ වැටුණු නීති රාමුවක් තිබුණු හැම පැත්තකින්ම බිඳ වැටු සමාජ ආයතනක රාමුවක් තිබිච්ච තැනට අපි නීති රීතිවලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ අරගෙන ඉදිරියට ඒමක් තියෙන්නේ. ඒ අනුව අද අපි සම්මත කිරීමට යෝජනා කරලා තියෙන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන පනතේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන්නේ මුදල් විසුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම කියන කාරණා ගත්තාම ඒ විසුද්ධිකරණය සිදු කරන්න දැන් වෙනත් ආයතන දේපලකින් යම් ධනයක් උපය ගත්තාම ඒ ධනය කොහේ හෝ නිශ්චිතව සංගවලා තියෙනවා නම් එළියට එන්නේ නැත්තම් අල්ලගන්න අමාරුයි. මේ එහෙම එක්රැස් කරගත්තු ධනය, උපයාගත් ධනය එළියට එන්න අපි සාමාන්‍යයෙන් කියනවා කළු සල්ලි සුදු කරන ක්‍රියාවලිය සිද්ධ කරන්නම් ගනුදෙනු ප්‍රවාහයකට එන්නට ඕනේ. ඒ නිසා තමයි මේ ආරම්භයේ විදියට ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් රිපෝර්ටිං ඇක්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. එන්නේ මුදල් ගනුදෙනු වාර්තා කිරීම හරියට සිද්ධ කර ගන්න ඕනේ. එතන තමයි ආරම්භක ස්ථානේ. මේ தත්ත්වය ලෝක පරිමාණයෙන් තේරුම් ගත්ත නිසා තමයි ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එකක් හැදෙන්නේ G7 countries හරහා. ඒ ටාස්ක් ෆෝස් එක අපි සමාජිකයෙක් බවට පත් වෙලා මේ විසුද්ධිකරණයට පිටු දැකීම සඳහා මැදිහත් වෙලා කටයුතු කරනවා. එහිදී විශේෂයෙන්ම මේ වාර්තාකරණයට සම්බන්ධ වෙන මූල්‍ය ආයතන ඉතාමත් වැදගත් වෙනවා. ඔවුන්ගේ වගකීම ඒ තමුන් සිදු කරන ලද ගනුදෙනු නිසි ආකාරයට වාර්තා කරලා මූල්‍ය බුද්ධි අංශයට ලබා දීම. ඒ වගේම එම තොරතුරු මූල බුද්ධ්‍යාංශයට වාර්තා කරනකොට ඔවුන් ඒ ගනුදෙනුකරු පිළිබඳව වගකීමකට යටත් වෙනවා. ඒ ගනුදෙනුකරුගේ ඉතිහාසය, ගනුදෙනුවේ ස්වභාවය, මොන ආකාරයෙන්ද මේ මුදල් උපයා ගත්තේ කියලා ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු ලබා ගන්නට අපි කියනවා know your customer කියලා, KYC. ඒ තොරතුරු ලබා ගන්නට වෙනවා. ඒ තොරතුරු ලබාගෙන තමයි මූල බුද්ධ්‍යාංශයට ලබා දෙන්නේ. මේ සංශෝධනය ඇතුලේ අපි වැඩ කටයුතු කිරීමේදී කරු කථානායකතුමනි මේ මම තව කාලය ලබා දෙන්න කියලා අවසර ඉල්ලා සිටිනවා. ඒ අනුව මූල්‍ය බුද්ධිය ඒකකය ඉතාමත් වැදගත්. දැනට මූල්‍ය බුද්ධිය ඒකකයක් තියෙනවා මහ බැංකුවේ පිනම දෙපාර්තමේන්තුවක් යටතේ. මේ පනතේ සංශෝධන වලින් අපි තව තවත් මේ මූල්‍ය බුද්ධි ඒකකය ස්වාධීන කරන්න, විධිමත් කරන්න, පාර්ලිමේන්තුවේ වග කියන්න කටයුතු කරලා තියෙන සංශෝධන ගෙනල්ලා තියෙනවා. මේ උසාවිරි ඉදිරිපත් කරලා අභියෝගයට ලක් කරා මේ මූල්‍ය බුද්ධි ඒකකය මහ බැංකුව යටතේමයි තියෙන, තවත් එක ස්වාධීන නැහැ කියලා. එනු කරුණු කාරණා පෙන්ලා දුන්නා. ඒ තියෙන හැකියාව මත ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ වාර්තා කිරීම පාර්ලිමේන්තුව දක්වා එනවා. ඒ අනුව කිසිදු ගැටලුවක් පැන නගින්නේ නැහැ මූල්‍ය බුද්ධ්‍යාංශයේ ක්‍රියාකාරකම් තුලින්. තව දවසක් මේ මුදල් විසිද්ධිකරණයේ අඩපණ කිරීමේ ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මේ සංශෝධනවල තවත් ඉතාමත් වැදගත් ශේත්‍රයක් තියෙනවා. මේ මූල්‍ය ශේත්‍රයේ මොඩර්න් ෆයිනෑන්ෂියල් ටෙක්නොලොජි එක ඇතුළත් වෙච්ච නිසා ඒ හරහා සිදුවෙන වත්කම් සහ ගනුදෙනු නිසි පරිදි විශ්ලේෂණය කර ගැනීම සහ නියාමනය කිරීම. ඒ අනුව තමයි 2006 මේ පනත අපි සංශෝධනය ගෙන එන්නේ. 2006 අංක 6 දරන ගනුදෙනු වාර්තා කිරීමේ පනතට සංශෝධනයක් ඇතුළත් වෙන විදිහට ඒක අලුතෙන් ඇතුළත් කරනවා එක් කොටසක්. ඒක තමයි සමූලඝාතක අවිසංගුණනය සඳහා මුදල් සැපයීම. දැන් ත්‍රස්තවාදයට මුදල් සැපයීම කියන කාරණයට ඇතුළත් වෙලා තියෙනවා. ඒකට එකතු කරනවා සමූලඝාතන අවිසංගුණනය සඳහා වූ මුදල් සැපයීම මැඩපැවැත්වීමත් මේ විශේෂ රාමුවට ඇතුළත් වෙනවා. ඒ අනුව වාර්තා කිරීමේ ආයතනවල විශේෂ පතේ පුළුල් කරනවා. ඒ වගේම මූල ව්‍යාපාර කියන්නේ කුමක්ද කියන අර්ථකථනයේදී ඒක පුළුල් කරලා මෙන්න මේ වර්තමාන මොඩර්න් ෆයිනෑන්ෂල් සිස්ටම් එකට තියෙන අතත්‍ය වත්කම් සේවා සපයන්නනුත් මේ මූල්‍ය වාර්තාකරණය සඳහා වූ ආයතන වලට අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම යම් ගනුදෙනුවක් සිද්ධ කරගෙන යනකොට මේ විශේෂයෙන් මුදල් විසුද්ධිකරණය වෙන්න පුළුවන්, අපරාධයකින් උද්භාතිත දේ වෙන්න පුළුවන්, ත්‍රස්තවාදයට මුදල් සැපීමේ කටයුතුවක් වෙන්න පුළුවන්. ඒ කුමන ආකාරයකින් හෝ අපිට සැකසිත ගැටලු සහිත පැමිණිල්ලක් ඇවිල්ලා පරීක්ෂණ කරගෙන යනකොට ඒ තියෙන කාල සීමාව පිළිබඳව දැනට තිබුණේ කැලෙන්ඩර දින 7ක කාලයක්. විශේෂයෙන් මේ පරීක්ෂා කරන අයගෙන් ඉල්ලීමක් ලැබුණා මේ දින 7ක කාල සීමාව ඇතුළතදී අදාළ පරීක්ෂණ සිදු කරගෙන යන්න බෑ කියන කාරණේ. ඒ අනුව දින 14ක් දක්වා එය වැඩ කරන දින 14 දක්වා අපි වැඩි කරලා දීලා තියෙනවා. එයත් යම් අවස්ථාවකදී අභියෝගයට ලක් වුණා. ඒ කරුණු කාරණා පෙන්ලා දීලා අදාළ සංශෝධන ඉදිරිපත් කරලා තියෙන දැන් අපේ අවශ්‍යතාවය තමයි දින 14ක වැඩ කරන දින 14ක් මේ පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්න. එතෙන්දී කිසිදු ආකාරයක අසාධාරණයක් ඒ පැමිණිලි කරුට සිද්ධ වෙන්නේ නැහැ. හේතුව ඔහුට පුළුවන්කම තියනවා දැන් ඇෆිඩවිට් එකක් ලබා දීලා තමුන්ගේ නිර්දෝෂීභාවය ඉදිරිපත් කරන්න. ඒ අනුව ඒ පරීක්ෂණ සිදු කර යාම කාර්යක්ෂම කරනවා, වේගවත් කරනවා. ඒ ඉඩකඩත් මේක ඇතුළේ ලබා දීලා තියෙනවා. අර අත්විටීමේ නියෝගයේ ක්‍රියාත්මක කරන ගමන්ම ඇෆිඩවිට් එකක් ලබාගෙනත් කටයුතු කිරීම. ඒ වගේම තවත් අවස්ථාවක අදහසක් පැන නැගුණා ඒ විපක්ෂයෙන්. මේ වගේ නීති ක්‍රියාත්මක කරනකොට වැඩිපුර කාලයක් අරගෙන පරීක්ෂා කරනකොට සමහර වෙළඳපළේ ක්‍රියාත්මක වෙන අයට විශේෂයෙන්ම NGO වැනි ආයතනවලට මේකෙන් අනවශ්‍ය බලපෑමක් සිද්ධ වෙනවා කියන කාරණේ. ඉතාම පැහැදිලිව තියෙනවා මේ කිසිදු ආකාරයක NGO එකක තමුන්ගේ පරමාර්ථය වෙනුවෙන් සිදු කරනු ලබන කිසිදු කටයුත්තකට බාධාවක් වෙන්නේ නැහැ. මෙතෙන්දී ඒ NGO සම්බන්ධයෙන් වාර්තා කළ යුතු ආයතනයක් විදිහට අනුගත කරලා තියෙන්නේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සඳහා වූ සාක්ෂි තියෙනවා නම් පමණමයි. ඒ නිසා ඒ සමහර NGOs අතීතයේදී ලෝක පරිමාණයෙන් තියෙන තත්වයන් ත්‍රස්තවාදයට මුදල් සැපයීම කියන කාරණාවල දීච්ච සාක්ෂි මත තමයි මේ කාරණේ ඇතුළත් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් උන්ගේ මුදල් කටයුතු කිරීම, මුදල් විසුද්ධිකරණය හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ඒ කාරණේ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මෙවැනි කාරණාවලදී අදාළ වගකීමට යටත් කරන ආයතන විශේෂයෙන්ම මූල්‍ය ආයතන මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව තමුගේ කටයුතු සිද්ධ කරගෙන යනවා. මේ සැකසිත ගනුදෙනු මුදල් විසුද්ධිකරණය ඒ අනුව වැරදිකරු බවට පත් වුණොත් මේ වෙනකන් තිබිච්ච දඬනය තමයි රුපියල් මිලියන 100,000යි. සමහර අවස්ථාවලදී සමාජයේ පිළිබඳ තියෙන වගකීම් විරහිතභාවය නිසා සමහර ආයතන මේ වැරදි හිතාමතාමත් කරලා දැන් අපිට සමහර අවස්ථාවලදී වාර්තා වෙලක් තියෙනවා. අර ගිය සතිය දෙකකට කලින් ජනාධිපතිතුමාත් මේ පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් කළා. ලංකාවෙන් ඩොලර් එළියට යවන තියෙන කාරණේදී ඇත්තට මේ ආනයන කරුවන් විතරක් තනියම කරපු වැඩක් නෙමෙයි. ඒකට බැංකුත් උදව් කරගෙන තියෙනවා. බැංකුවල නිලධාරීන්ත් උදව් කරගෙන තියෙනවා. ඒ වගේ මේ ජාලගතව තමයි අපරාධ සහ මුදල් විසුද්ධිකරණය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සංශෝධනය ඇතුළේ අපි ගෙනල්ලා තියෙනවා රුපියල් 110 වෙනුවට ඒ දඩය පළවෙනි වර වැරදි කර බවට පත් වුණොත් එය රුපියල් මිලියන 100 දක්වා වැඩි කරලා තියෙනවා. විශාල දඩයක්. හැබැයි ඒ ක්‍රියාකාරකමම ඔවුන්ගේ භාවිතය නැවත පරීක්ෂා කරනවා විමර්ශනය කරනවා මාමූල්‍ය බුද්ධි ඒකක විසින උත් දෙවෙනි වරටත් කළොත් ඒ දෙගුණ කරනවා මිලියන 200යි. ඒ නිසා ඉතාමත් දැඩි ඩිටරන්ට් එකක්. ඒ කියන්නේ දඬනයක් පමුණවනවා ඒ වගකීමට ගෙන ඒමට නියාමනය කිරීමට මම හිතන ඉතාමත් හොඳ ප්‍රගතිශීලී සංශෝධනයක්. එවැනි දේවල් කලින් සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒ වගේම මේ මුදල් විසුද්ධිකරණය ත්‍රස්තවාදයේ මුදල් සැපීම සහ සමූලඝාතක අවිසංගනනයේ මුදල් සැපීමේ කාරණේදී 2011 දී පමණ ජාතික කමිටුවක් පීටෝලා තියෙනවා. විශේෂයෙන් මේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න මේ වෙලාවේදී දෙවැනි මියුචුවල් ඉවලියුේෂන් එක ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එක යටතේ ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ වගේම අර මියුචුවල් ඉවලියුේෂන් එක ලංකාවේ මොන වගේ මූල්‍ය පරිසරයක්ද තියෙන්නේ කියලා මිනුම් කරලා බලන ඉවලියුේෂන් එකේදී අපිට අවශ්‍ය වුණා මේ කමිටුව පීටෝ ගන්න. නමුත් 2011 දී පීටෝවන්න ද කමිටුවේ දුර්වලතාවයක් තියෙනවා. ඒ දුර්වලතාවය තමයි ඒ කමිටුවට බලය නැහැ, බලාත්මක නැහැ. අදාළ ක්‍රියා යම් බලයක් තලයක් තියෙනවා. නමුත් මුදල් විසුද්ධිකරණය මේ අපි ඉදිරිපත් කරන අද තියෙන සංකීර්ණතාවලට මූණ දීලා අදාළ ක්‍රියාමාර්ග ගන්න ප්‍රමාණවත් බලයක් තිබුණ නැහැ. ඒ වගේ මේ කමිටුව ඉතා විශාලයි. 22 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක්. කැබිනට් පත්‍රිකාවක් මාර්ගයෙන් තමයි මේ කමිටුව පත් කරලා තිබුණේ. මේ 2011 ඉඳලා දීර්ඝ කාලයක් මේ සංශෝධන සිදු වෙලා තිබුණේ නැහැ. දේශපාලන උවමනාව මැදිහත් වීම නොතිබිච්ච නිසා වෙන්නේ නැති. දැන් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා එන්න ඒ කමිටුවටත් සංශෝධන ඇතුළත් කරලා ඉතාමත් විධිමත් බලතල සහිත කමිටුවක් මේ පනත යටතේම ගෙනෙන්න. ඒ අනුව ප්‍රධාන ලේකම්වරු 5 දෙනෙක් මහා බැංකුවේ අධිපතිතුමා ඒ වගේම IGP වංචාව දූෂණ කොමිසමේ සභාපති නීතිපති එවැනි කණ්ඩායම් සහිත බලාත්මක ගැන්වුණු කමිටුවක් මගින් මේ කටයුතු සිද්ධ කරමින් තියෙනවා. ඒ වගේම මේ ප්‍රධාන ප්‍රඥප්තිය කලින් තිබිච්ච පනතේ තිබුණු අඩුපාඩු නිර්වචනවල තිබිච්ච අඩුපාඩුත් මේ සංශෝධන යටතේ අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව පළවෙනිෙන් ඉදිරිපත් වෙන මේ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීම පිළිබඳ සංශෝධන පනත් කිටුම්පතට අපි ඉදිරිපත් කරන ප්‍රධානම කාර්යයන් බවට පත් වෙන්නේ මේ සමගම නිර්වාණය කාර්ය සාධක බලකායේ රාමුව යටතට ඇති කරලා තියෙන ජාත්‍යන්තර බැඳීම්. මොකද රටක් ඇතුලේ අපි නීති රීති සකස් කරනකොට අපිටම ආවේනික මේ පරිසරයට ආවේනික අදාළ කරුණු තියෙන්න පුළුවන්. ඒ වගේම මේ මූල්‍ය ගනුදෙනු කියන ඒවා ඒ වගේ මුදල් විසුද්ධිකරණය කියන දේවල් ත්‍රස්තවාදයට මුදල් සැපයීම කියන කාරණා ජාත්‍යන්තර මට්ටමින් තියෙන්නේ. එවැනි තත්වයකදී අපේ ජාත්‍යන්තර බැඳීම් ජාත්‍යන්තර ප්‍රමිතීන් ඒ ආයතනත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව තමයි මේ සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීම සඳහා. ඒ වගේම අනෙක් පැත්තෙන් මේ මුදල් විසුද්ධිකරණය කියන කාරණාවලදී ජාතික ආරක්ෂාවටත් බලපානවා. ත්‍රස්තවාදීන් මුදල් සැපීම පමණක් නෙමෙයි මුදල් විසුද්ධිකරණය. ඒ නිසා මේ මුදල් විසුද්ධිකරණයේදී සුවිශේෂී කොටසකුත් මේකට එකතු කරලා තියෙන මේ බදු හා සම්බන්ධ කරලා මම මතක විපක්ෂයේ മന്ത്രി මේ බදු ගෙවන්නේ නැහැ අහිමි වෙනවා කියන කාරණාත් ඇතුළත් කරලා අපි ඉතාමත්ම නිවැරදිව මේ මුදල් විසුද්ධිකරණයේදී බදු සම්බන්ධ වීමත් මෙතෙන්ට ගැට ගහලා තියෙනවා. ඒ කොහමද බදු ඕනම රටක දැන් ලංකාවේ තේ තත්ත්වය ඉතා විශාලයි. අපි සැලසුම් කරන බදු අය කරගන්න අපිට බැරි වෙන හේතු අතර අර කැමැත්තෙන්ම නොගවා ඉන්න එකක්. ඊට අමතරව අපි කියනවා tax evasion කියලා. බදු පැහැර හැරීම. ගෙවන්න පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා, නමුත් පැහැර හරිනවා. ඒ පැහැර හැරීම ගැටගයිලා තියෙන්න පුළුවන්. ඇයි පැහැර හරින්නේ? ඒ ගෙව්වොත් හෙළිදරව් වෙනවා. තමුන් ආදායම් උපයාගත්තු මාර්ගය හෙළිදරව් කරන්න සිද්ධ වෙනවා. සෝස් එක හෙළිදරව් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක අපරාධයකින් උත්පාදනය කරගත්තද, විනත් වැරදි විදියකට උත්පාදනය කරගත්තද, දූෂණයෙන් උත්පාදනය කරගත්තද කියලා කියනවා වෙනුවට බදු නොගෙවා ඉන්න, බදු පැහැර හැරීම සිද්ධ කරනවා. ඒ නිසා මේ සංශෝධනයට ඇතුළත් කරලා තියෙන මේ බදු පැහැර හැරීම සිදු වෙලා තියෙනවා නම් ඒ බදු පැහැර හැරීම සිද්ධ කරන්නේ වෙනත් ආකාරයක ධනය එක්තැනකට ඒකරාශි කර ගැනීම. එයත් මේ විසුද්ධිකරණයේ යටතට සම්බන්ධ කරලා අපිට කටයුතු කිරීමේ හැකියාව නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට මුදල් විසුද්ධිකරණ වැළැක්වීමේ සංශෝධන පනතට විශේෂ කොටසක් එකතු කරනවා. ඒ තමයි යම් ධනයක් වැරදි විදිහට උත්පාදනය කරගත්තා නම් එය සුදු බවට පත් කර ගැනීම, නීත්‍යානුකූලව පත් කර ගැනීමේදී දරන උත්සාහයන් අතරේ මේ අතත්‍ය මුදල් තාක්ෂණය යොදා ගන්න අතරතුරේදී කරන ක්‍රියාවලියක් තමයි ලේයරින් ප්‍රොසෙස් කියනවා. ඒ කියන්නේ තමුන් කෝටි ගණනක ධනයක් උපය ගත්තොත් ඒක කුඩා කුඩා කොටස් වලට කඩලා විවිධ වූ සමාගම් වලින් ෂෙල් කම්පැනිස් නිර්නාමික සමාගම් වලින් පවත්වාගෙන යෑම. ඒ වගේම එක්තැනකින් තව තැනකට පරිවර්තනය කිරීම. ඒ නිසා මුදල් විසිද්ධිකරණයේ වැළැක්වීමේ සංශෝධන පන්තර අපි ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මේ කන්වර්ෂන් නීති විරෝධී ක්‍රියාවලියකින් උපයා ගන්නලද ඕනෑම දේපලක් පරිවර්තනය කිරීම සහ ඕනෑම නීති විරෝධී ක්‍රියාකර්මකින් උපයා ගන්නලද දේපලක් අර්ථලාභී හිමිකාරත්වය අත්පත් කර ගැනීම ආවරණය වෙන පරිදි මුදල් විසිද්ධිකරණ වර්ධයේ විශේෂ මතය පුළුල් කරලා තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. අපේ මේ අර්ථලාභී හිමිකාරත්වයේ වැදගත්. මොකද සමාගමක් කියලා කියන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙක්. ඇත්තටම මේ නීතිය ඉදිරියේ පුද්ගලයන් නීතිමය පුද්ගලයන් පුද්ගල භාවය සමාගම් පාවිච්චි කරමින් දිගින් දිගට ගිහිල්ලා හැංගිලා හිටියා ඇත්ත ස්වභාවික පුද්ගලයා. ඒ නිසා ඇත්ත ස්වභාවික පුද්ගලයාත් දැන් මේ නීති රාමුවට අපි ගෙනල්ලා තියෙනවා. මේ සමස්තයක් වශයෙන් ගත්තාම කරු කතානායකතුමනි මේ සංශෝධනවල අවසාන ප්‍රතිඵලයේ බවට පත්වෙන්නේ අපි ක්‍රමිකව ඉදිරියට යන මේ රට ඇතුලේ ඒ රට ඇතුලේ සාමාන්‍ය පුරවැසියාද ආයෝජකයාද විදේශ ආයෝජකයාද කවුද රට ඇතුළට එන්නේ ඔවුන්ට ඉතා විශ්වාසයෙන් තමුන්ගේ වැඩකටයුතු කරගෙන යෑමේ ඉඩකඩ නිර්මාණය කිරීමත් ඒ වගේම නීති විරෝධී ආකාරයට මුදල් විසුද්ධිකරණය සිදු කිරීමත් ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි අකටයුතුකම් සිදු කරන්නත් බැරි ඒ කියන්නේ වඩාත් හොඳ පරිසරයක් නිර්මාණය කිරීමේ අවස්ථාවට අවශ්‍ය කරන සංශෝධන තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි එතනින් නවතින්නේ නැහැ. ඉදිරියටත් මේ සංශෝධන අරගෙන ගිහිල්ලා වඩාත් හොඳ පරිසරයක් ව්‍යාපාර කටයුතු කිරීමේ සහ අනෙකුත් කටයුතු කිරීමේ පරිසරය නිර්මාණය කර තත්ත්වයකට මේ සංශෝධන ඉවහල් වෙනු ඇතයි කියලා යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.